මිලන්ට ගරු ආනන්ද විජේපාල ගරු ඇමතුමන් විනාඩි 19 ක කාලයක් ඔබතුමන් තිබෙන.
ගරු සභාපතිතුමනි, මේ රට අපරාධකාරීන්ගේ දේශයක් බවට පත් කළ අය අද මෙතන ඇවිල්ලා කිඹුල් කඳුළු හෙලනවා. පාතාලයක් නිර්මාණය කරන්න දායක වෙච්ච මිනිස්සු පාතාලේ පෝෂණය කරපු, පාතාලේ පවත්වාගෙන ගිය, පාතාලයට ආයුධ සපයපු අය අද පාතාලය ගැන කතා කරනවා. ඒ වගේම මෙතන කියවුණා ජවිපේ ආයුධ ගැන. අවුරුදු 30-40ක් මේ රට පාලනය කරලා මේ රටේ ජනතාව ජනතා විප්‍රැතුළු ජාතික ජනබලවේගයට ජනවර්මත් දුන්නට පස්සේ අද මෙතන ඇවිල්ලා ජවිපේ ආයුධ ගැන කතා කරනවා. මං හිතන්නේ පාතාලයක් නිර්මාණය කරන්න වටපිටාව සකස් කරපු සමාජ ආර්ථික දේශපාලනයක් මේ රටේ නිර්මාණය කරපු පක්ෂ තමාද මේ විදියට ඇවිල්ලා කඳුළු කිඹුල් කඳුළු හෙලන්නේ. ඒ හින්දා අපි ජනමර්ම ලබාගෙන මාස 3ක් යනකොට මේ රට විනාශ කරපු බොහෝ අය අද මෙතන ඇවිල්ලා වැළලෙන්න හදනවා. එහින්දා ගරු සභාපතිතුමනි, බොහෝ අයගේ දේවල් වලට උත්තර දෙනවට වඩා අද දින ජනාධිපති තුමාගේ වැය ශීර්ෂයත්, විශේෂයෙන් කොමිසම් සභාව ඇතුළු අනිකුත් ප්‍රධාන ආයතනවල වැය ශීර්ෂයත් පිළිබඳ සඳහන් කිරීම වැදගත් කියලා මා විශ්වාස කරනවා. විශේෂයෙන් ස්වාධීන කොමිසම් සභාව ගැන මෙතන කියවුණා. ස්වාධීන කොමිසම් සභාව වෙනුවෙන් දැවැන්ත සටන අධ්‍යයත් කරපු පක්ෂයක් තමයි අපේ පක්ෂය. ඒ වගේම මේ ස්වාධීන කොමිෂන් ස්ථාපිත කරා වගේම ස්වාධීන කොමිෂන් වල නිදහස, ස්වාධීනත්වය වෙනුවෙනුත්, ඔවුන්ගේ බලතල වෙනුවෙනුත් අපි කැප වෙනවා. ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. කිසිම බලපෑමක් ඒ කොමිෂන් වලට කරන්න සූදානමක් නෑ රජය. ඒ වගේම ඔවුන්ගේ පාර්ශ්වයනුත් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සහතික කිරීම සඳහා ගත යුතු පියවර රාශියක් තියෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් මේ පියවර ගනී කියලා අපි විශ්වාස කරනවා. මේ රටේ ජනයාගේ අභිලාෂය තේරුම් අරන් මේ රටේ රාජ්‍ය ආයතන දේශපාලන අධිකාරිය වගේම කොමිසම් සභාවත් කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ හින්දා අපි මේ වෙනකොට රජයක් හැටියට අවධානය යොමු කරලා තියෙනවා ඒ කොමිසම් සභාව ශක්තිමත් කරන්නත්, ඔවුන්ගේ යටිතල පහසුකම් වර්ධනය කරන්නත්, ඒ සඳහා අවශ්‍ය මූලධනය නැත්තම් අවශ්‍ය වියදම් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. ගරු සභාපතිතුමනි, ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය 2025 වර්ෂයේ වියදම මූලධන වියදම මිලියන 454යි, පුනරාවර්තන වියදම් මිලියන 2526 ඔක්කොම මිලියන 3000යි. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මිලියන 36,000 ඒ වෙනුවෙන් මෙන් කරකට තිබුණා. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය විශාල වශයෙන් අඩු කරගත්තා. එහෙත් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට 2023 මිලියන 644යි, 2024 මිලියන 950යි, මේ අවුරුද්දේ අල්ලස්ස දූෂණ කොමිසමට මිලියන 1374ක් වෙන් කරලා තියෙනවා. ඒකේ අදහස මොකද්ද? අපි මේ රටේ ජනයාගේ ජනවරම හොඳින් තේරුම් අරන් තියෙනවා. අල්ලස දූෂණේ වංචාවෙන් තොර රටක් හදන්න ඕනේ කියලා අපි මේ රටේ ජනයාට කිව්වා. ඒ යථාර්ථයක් කරන්න මේ අයවෙන් පදනම දාලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙතන කොමිසම් සභාව ගැන කිව්වා. කොමිසම් සභාව වෙනුවෙන් සමහර අය කිඹුල් කඳුළු හෙළුවා. අපි මේ වෙනකොට ජාතික විගණන කාර්යාලය වෙනුවෙන් 2023 මිලියන 2260ක් වෙන් කරනකොට 24 3254ක් වෙන් කරනකොට මේ වර ආයවැයෙන් ජාතික විගණන කාර්යාලයට මිලියන 4353ක් වැය වෙන් කරලා තියෙනවා. එහෙම කරන්න හේතුව මොකද්ද? ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අඩු කරනකොට අපි මේ රටේ කොමිසම් සභා නැත්තම් විශේෂයෙන් අල්ලස දූෂණ වංචාවට එරෙහිව කටයුතු කරන්න ඕන කොමිසම් සභාවල මුදල් ප්‍රමාණය වැඩි කරලා උන්ට යටිතල පහසුකම් සම්වර්ධනය කරලා ඒ කාර්යයන් වඩා ශක්තිමත් කරන්න අවශ්‍ය පදනම දාලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සභාපතිතුමනි, ප්‍රසම්පාදන කොමිසමට 2023 මිලියන 89යි තිබ්බේ, 2024 මිලියන 139යි, මෙවර 2025 මිලියන 222ක් වැඩි කරලා තියෙනවා. වඩා විනිවිදභාවයෙන් යුතුව ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග ශක්තිමත් කරන්න ප්‍රසම්පාදන කොමිට අවශ්‍ය වටපිටාව ශක්තිය ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මෙතන බොහෝ දේවල් කිව්වා. ඒකාධිපතිත්වයක් ගැන යම් යම් කතා කිව්වා. ශ්‍රී ලංකා මානව හිමි කොමිසමට 2023 මිලියන 274ක් වෙන් කරා, 2025 මෙවර අයවැයෙන් මිලියන 419ක් වෙන් කරලා තියෙනවා. මේකෙන් අර්ථවත් වෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න කටින් බතල කොළ හිටවන වගේ නෙවේ මේ කතා කියනවා වගේ නෙවේ ඇත්ත වශයෙන්ම අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා මේ කොමිෂන් සභාව ශක්තිමත් කරන්න ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ 2025 වෙනින් කරලා දීලා තියෙනවා ඒක තමයි කොමිෂන් සභාව ශක්තිමත් කිරීම ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටේ ජනයාගේ අභිප්‍රායන් බලාපොරොත්තු සීන මල් පල ගන්නන රාජ්‍ය විවක් සකස් කරන්න මේ කොමිෂන් සභාව වල දායකත්වය අවශ්‍යයි කියලා ඒක තමයි ජනවරම ඒක තමයි ජනවරමේ අභිලාෂය ඉතින් ඒ විතරක් නෙවෙයි ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය ගැන කතා කරනකොට පහුගිය කාලේ ජනාධිපතිවරුන් ජනාධිපති කාර්යාලය භාවිත කරලා තිබුණේ මූල්‍ය නැත්තම් ලැබෙන මුදල් අවභාවිත කරන මධ්‍යස්ථාන හැටියට ඔවුන්ට හිතු හිතු විදිහට නීතියක් ක්‍රීතියක් නැතුව මුදල් පාවිච්චි කරලා තිබුණා. තමන්ට කැමති කෙනාගෙන ඉලා රැකියා ලබා දීලා ඇති තරම් මේ මුදල් අවභාවිත කරලා තියෙනවා. 2024 9/22 ජනාධිපති කාර්යාලයේ ස්ථිර කාර්ය මණ්ඩලයේ 900ක් උත්තාවකාලික කාර්ය මණ්ඩලයේ 351ක් උත්තරෙන් 1252ක් හිටියා. හැබැයි වර්තමාන ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ අපි මේ කාර්ය මණ්ඩලයේ 370කින් අඩු කරා. 370කින් අඩු කරා. ඒ විතරක් නෙවෙයි පෞද්ගලික කාර්ය මණ්ඩලය 2024 9/22 වෙනකොට පෞද්ගලික කාර්ය මණ්ඩලය 65ක් හිටියා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පෞද්ගලික ලේකම් සහිතව අද ඉන්නේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ පෞද්ගලික ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩල 11 දෙනෙකුන් කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි පෞද්ගලික ලේකම්වරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියත් වැටුප් ගන්න නැතුව ස්වේච්ඡාවෙන් රාජකාරී කරන තනතුරු බවට අපි ජනාධිපති ලේකම් කාර්යාලය මේ වෙනකොට පත් කරලා තියෙනවා. මේ හරහා අපි රජයට ඉතිරි කරලා දීලා තියෙන විශාල මුදල් ප්‍රමාණයක් ඒ හරහා මාසයකට මේ වෙනකොට රුපියල් මිලියන 104ක් මාසයකට ජනාධිපති කාර්යාලයෙන් විතරක් රුපියල් මිලියන 104ක් ඉතිරි කරලා දෙන්න අපි සමත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව සමත් වෙලා තියෙනවා. මෙහෙම තමයි මුදල් ඉතුරු කරන්නේ. අල්ලස දූෂණ නාස්තිය අවම කරන්න ඕන වගේම අර පිරිමැස්යෙන් මේ මුදල් පරිභෝජනය කරන්න ඕන පරිහරණය කරන්න ඕන කියලා තමයි අපි මේ ආකාරයේ තීන්දුව తీර ආරම්භ තියෙන්නේ. මේ රටේ ජනයා දුන්නු ජනවර්මයේ සැබෑ අර්ථය තේරුම් අරන් අපි කටයුතු කරන විතරක් නෙවෙයි ජනාධිපති කාර්යාලය දවස් පහේම මහ ජනතාව සඳහා විවෘත වූ කාර්යාල බවට පත් කරන්න අපි සමත් වෙලා තියෙනවා. එයින්ද මේ රටේ ජනතාවට ජනාධිපති කාර්යාලය ජනතාවාදී කාර්යාලය බවට පත් කරලා තියෙනවා. ඒක කාට සන්තෝෂෙන් ඉන්න පුළුවන් කාරණයක්. ඒ විතරක් නෙවෙයි ජනාධිපති අරමුදල ගැන මේ ස්ථානයේ බොහෝ කතා මෙතන කියවුණා. 1978 අංක දරන ජනාධිපති අරමුදල පනත අනුව අරමුණු ඇතියට තියෙන දරිද්‍රතාවයට සහන සැලසීම අධ්‍යාපනයේ ඥානය වර්ධනය කිරීම ආගමික කටයුතු ප්‍රවර්ධනය සඳහා කටයුතු කිරීම ජාතිය වෙනුවෙන් සේවක කර ඇති අයට ප්‍රදානයන් ලබා දීම ජනාධිපතිවරයාගේ සහ මණ්ඩලයේ මතය අනුව ජනතා සුභ සිද්ධියට හේතු වන කරුණු වෙනුවෙන් මේ මුදල් පාවිච්චි කිරීම. නමුත් පසුගිය කාලේ ජනාධිපති අරමුදලේ මුදල් භාවිතා වුණේ මොන කාරණා වෙනුවෙන්ද කියලා මේ සභාව දැනටමත් දන්නවා. ඔබ දන්නවා පසුගිය කාලේ මේ මුදල් භාවිතා වුණේ විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කාලේ මේ මුදල් භාවිතා වුණේ රජයේ මැති ඇමතිවරුන්ට නැත්තම් වරදාන දෙන්න නැත්තම් තමන්ගේ දේශපාලන බලය පවත්වාගෙන යන්න මේ මුදල් භාවිතා කරා. ඒ අනුව තමා ඒ අරමුදලේ කෙහෙලිය රමුකැල්ල මහත්මයාට ලක්ෂ 109ක් දුන්නේ. දීමු ජයරත් මහත්මයාට ලක්ෂ 298ක් දුන්නේ. විදුර වික්‍රමනායක මහත්මයාට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ 15ක් දුන්නේ. අමරතුංග මහත්මයාට ලක්ෂ 40ක් දුන්නේ. රාජිත් සෙනත් මහත්මයාට ලක්ෂ 100ක් නැත්නම් රුපියල් කෝටියක් දුන්නේ. තමන්ගේ දේශපාලන බලය පවත්වාගෙන යන සඳහා මේ රටේ මහජනයාගේ මුදල් නාස්ති කරපු ආකාරය. එහෙම තමයි මුදල් අවභාවිත කරන්නේ මේ කාර්යාල. එහෙම අවභාවිත කරපු මිනිස්සු තමයි මාස 3ක් ගියාට පස්සේ අපි මේ සියලු දෙනා මේ සියලු දේ කරා වගේ චෝදනා ටික ආණ්ඩු පක්ෂයට යොමු කරන්න දැන් ඔවුන් කටයුතු කරමින් ඉන්නේ. මේ සියලු මූල්‍ය අවභාවිතයන් වලට සම්බන්ධ පිරිස් මං හිතන්නේ අදත් මේ සම්බන්ධයෙන් කිමුල් කඳුළු හෙලනවා. මේ සියල්ල ජාතික ජනබලයේ ආණ්ඩුවකට බැර කරන්න උත්සාහ ධර්මී අවුරුදු 76ක් තිස්සේ ඔවුන් අනුගමනය කරපු සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය අවසානයේ ජනතාවට පීඩාකාරී සමාජයක් නෙවෙයි සමස්ත පද්ධතියම තම සමාජ තීරුවක්ම පරිහානිය දක්වා ගෙන ආපු මේ පාලකයෝ අද මාස 3ක් ගියාට පස්සේ ඒ සියල්ල අපි පිටපටවන දරන උත්සාහයක් මෙතන නිරන්තරයෙන් කියවෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කාරණයක් තමයි ගරු සභාපතිතුමනි, මේ වෙනකොට ආණ්ඩුව මේ වියදම් අඩු කරගෙන නාස්තිය අවම කරගෙන ඒ වගේම ආදායම් උත්පාදනය කර ගැනීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග කරන් තියෙනවා. ආදායම් එකතු කර ගැනීම සඳහා, ආදායම් කළමනාකරණය සඳහා ඉතාම ශක්තිමත්ව කටයුතු කරමින් ඉන්නවා. ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වෙනකොට පහුගිය අවසන් කාර්තුවේ රුපියල් බිලියන 191කින් බදු ආදායම් වැඩි කරගෙන තියෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රේගු ආදායම, සුරාබදු ආදායම මේ අවසන් කාර්තුව වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 191කින් වැඩි කරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, නාස්ති අවම කර ගැනීමෙන් මුදල් ඉතුරු කරනවා, ආදායම් එකතු කර ගැනීමෙන් කළමනාකරණය කර ගැනීමෙන් මුදල් එකතු කරනවා. එහෙම කටයුතු කරලා අපි හදලා තියෙනවා මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරගන්නත්, මේ රටේ අනාගත පරපුරට ඉදිරි දැක්මක් සහිතව, ඒ වගේම ඉදිරි ගමන් මගක් සහිතව හොඳ අනාගතයක් හදන, පොහොසත් රටක් හදන, ඒ වගේම ලස්සන ජීවිතයක් හදන වැඩපිළිවෙලක් වෙනුවෙන් මැදිහත් වෙන්නේ මූල්‍ය ප්‍රතිපාදන උපයෝගී කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඔබ දන්නවා මේ තත්ත්වය හරහා මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ගොඩනගලා තියෙනවා, ආයෝජකයන්ට එන්න වටපිටාව සකස් කරලා දීලා තියෙනවා. ඒ වගේම සුවිශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කිසි කෙනෙක් මේ දූෂිත අල්ලස් ගනුදෙනු සඳහා කිසිම ආකාරකින් සම්බන්ධ වෙන්නේ නැති මේ දේශපාලන සංස්කෘතිය මේ රටට හඳුන්වලා දීලා තියෙනවා. දේශපාලන සංස්කෘතියක් අපි රටට හඳුන්වලා දීලා තියෙනවා. පරිහානියට පත් වෙච්චි මේ දේශපාලන සංස්කෘතිය පිටු දැකලා නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්න අපි මැදිහත් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා. මේ පහුගිය මාස 3 ඇතුළත ඇති තරම් අපි ආදර්ශයන් මේ සමාජයට ලබා දීලා තියෙනවා. ඒක ජනාධිපතිවරයාගෙන් පටන් ගෙන මේ වෙනකොට ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු දක්වා මේ රටට, මේ සමාජයට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා රුපියල් බිලියන 232ක් වැය වෙනවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න, ඔවුන්ට කාර්යක්ෂම වැඩ කරන්න අවශ්‍ය වටපිටාව අර ස්වාධීන කොමිෂන් සභාව හරහා ලබා ගන්නත්, ඒ වගේම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කරන්න, ඒ වගේම ඔවුන් අභිප්‍රේරණ සහිත වැඩ කරන්න, ඔවුන්ගේ ගැටලු විසඳා ගන්න අපි අවශ්‍ය වටපිටාව සහ තීන්දුව තීර ගන්න තියෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම ඔවුන්ගේ වැටුප් කෙරෙහි සහ ඔවුන්ගේ මූලික වැටුප හා බද්ධ වෙන තීන්දුව තීර රාශියක් ආරම්භ තියෙන්නේ ඔවුන්ගේ අභිප්‍රේරණ සහිත රාජ්‍ය සේවයක් ඔවුන් හරහා නිර්මාණය කරගන්න. ඒක තමයි මේ රටේ ජනයා බලාපොරොත්තු වෙන කාර්යය. විශේෂයෙන් ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවක අවශ්‍යතාවය නිරන්තරයෙන් දැනෙනවා. මොකද අපි මේ රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හදලා දෙනවා, ජනතාවාදී රාජ්‍ය සේවයක් හදලා දෙනවා, ජනතා මිතුරු රාජ්‍ය සේවයක් හදලා දෙනවා කියලා. ඒ වෙනුවෙන් තමයි අපේ කැපවීම. ඒ සඳහා තමයි අපි මේ ඉතිරි කරන මුදල් ආදායම් උපයා ගන්න මුදල් විශාල වශයෙන් මේ වෙනුවෙන් යොමු කරන්නේ. රාජ්‍ය සේවයේ විශාල පිරිසක් ඉතාම අවංකව, ඒ වගේම මැදිහත්වීමක් සහිතව රාජකාරි කරනා වුණත් මම නිරන්තරයෙන් කියන කාරණාවක් තමයි සමස්තයක් හැටියට රාජ්‍ය සේවයේ දෙස බලන්නේ බොහෝ අය. ඒක දූෂිත සාකාරකම සේවාවක් හැටියට. එහෙම වෙලා තියෙන්නේ ඔවුන්ට තියෙන මේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නොමැති තත්ත්වයක් තුළ පැවති මේ රාජ්‍ය සේවය. එහෙනම් අපි හිතනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ අනාගතයේ මේ රාජ්‍ය වේ වඩා කාර්යක්ෂම වේ, වඩා ශක්තිමත් වේ, ජනතාවට වඩා සේවා සපයන මහා ජන මිතුරු රාජ්‍ය සේවයක් බවට පරිවර්තන වේ, ඒ රටේ අනාගත ආර්ථික සම්වර්ධනය කෙරේ බේවින් ඉවහල් වේ කියන පරමාර්ථයෙන් තමයි අපි ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු අනික් සේවාවන් ගැත්තල් පාස්කම් ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නේ. ඒ වගේම තවත් ප්‍රධාන කාරණයක් කෙරෙහි අවධානය යොමු කර යුතු වෙනවා ගරු සභාපතිතුමනි. විශේෂයෙන් ගරු සභාපතිතුමනි, පහුගිය කාලයේ අපේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමත් සඳහන් කරා ජනාධිපති කොමිෂන් සභා ක්‍රියාත්මක ගුණ 14ක්, මේ ජනාධිපති කොමිෂන් සභා 14 සඳහා විශාල මුදලක් රජයේ මුදල් වැය කරලා තියෙනවා. මෙයින් කොමිෂන් සභා දෙකක් හැරුණකොට අනිත් බොහෝ කොමිෂන් සභාවල වාර්තා හමස් පෙට්ටියට ගිහිල්ලා ඒ කොමිෂන් සභා වාර්තාවලින් කිසිදු ප්‍රයෝජනයක් නැහැ, සහ ඒ කොමිෂන් සභා පිළිබඳව බරපතල ප්‍රශ්න මතුවෙලා තියෙනවා. එක කොමිෂන් සභාවක් තමයි කවුරුත් දන්න උපාලි අබේරත්න කොමිසම. මේ කොමිසම හරහා අවුරුද්දකට ආසන්න කාලයක් විමර්ශනය කරා. මේ කොමිසමට වියදම් දරලා තියෙනවා 3 කෝටි 50 ලක්ෂ 90,100ක මුදලක්. මේ කොමිසමේ සිද්ධ වුණේ මොකද්ද? කොමිසමේ සිද්ධ වුණේ දේශපාලන පරිගැණීමයි සඳහන් කරමින් රජයේ නිලධාරීන් කටයුතු කරපු රජයේ නිලධාරීන් කොමිසමට ඉදිරියට ගෙනවිලා දූෂිත පුද්ගලයින් ගේ පැමිණිලි බාර අරන් නිලධාරීන්ට විරුද්ධව කටයුතු කිරීමේ ක්‍රියාභාර කාර්ය කාර්තව්‍ය තමයි මේ කොමිසමට පැවරලා තිබුණේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි මේ කොමිසම පත් කරේ. මේ කොමිසමේ නිර්දේශය අනුව යම් යම් නිර්දේශ රාශියක් උන් නියම කරා. ඒ විතරක් නෙවෙයි මේ කොමිසම මේ අපකීර්තිමත් කොමිසම
විනාඩි 2යි කරුවෙමතුමනි
මහාධිකරණයේ තියෙන නඩු පවා ඉවත් කරන්න තීන්දුව తీරන දුන්නා මේ උපාලි අබේරත්න කොමිසම. මේ කොමිසමට එරෙහිව බොහෝ අය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මේ කොමිසමේ නිර්දේශවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මේ කොමිසමේ නිර්දේශ සියල්ල අහෝසි කළා. දැන් සභාපතිතුමනි මේ කොමිසමේ සියලු නිර්දේශ අවසන් කරලා අහෝසි කරලා තියෙන තත්ත්වයක් යටතේ දැන් මේ වැය වෙච්චි 3 කෝටි 50 ලක්ෂයක මුදල මේ මහජනයාගේ මුදල් මේ මහජනයාගේ මුදල් කවුද දැන් මේ මුදලට වග කියන්නේ සහ මේ මුදලේ ප්‍රයෝජනය සම්බන්ධයෙන් වගකීම දරන්නේ කවුද? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පත් කරපින්ද ඔහු මේ 3 කෝටි 50 ලක්ෂය ආපහු ආණ්ඩුවට ගෙවනවද? නැත්නම් උපාලි අබේරත්න ඇතුළුවේ කොමිසමේ තිදෙන ආණ්ඩුවට මේ මුදල් ගෙවනවද? මොකද නිර්දේශ සියල්ල නීති විරෝධී බව ප්‍රකාශ වෙලා ශ්‍රේෂ්ඨාධිකරණය මේක අහෝසි කරලා තියෙනවා. මේ වැනි කොමිසම් තබා විශාල ප්‍රමාණයක් පහුගිය කාලේ දේශපාලඥයෝ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනතාව රවටන්න භාවිතා කළේ. එහිඳ අපි මේ රටේ ජනතාවට කියනවා මෙවැනි කොමිසම් සභා නිර්දේශ තමා සමහර අය මේ දේශපාලනයේ මතවාදයන් නිර්මාණය කරන්න මේව පාවිච්චි කරගත්තේ. එහෙනම් අපි ගරු ජනාධිපතිතුමාටත් මේ වෙලාවේ යෝජනා කරන්න මේ කොමිසම් සම්බන්ධයෙන් නැවත සොයා බැලීමක් කරන විශේෂ විමර්ශනයක් මේ සඳහා සිදු කළ යුතු කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි ජනාධිපති විමර්ශන අංශයක් මේ වෙනකොට අපි ස්ථාපිත කරලා තියෙනවා ජනාධිපති කාර්යාලයේ. ඒ හරහා මේ රටේ වෙච්චි බොහෝ දූෂණ ගනුදෙනු පිළිබඳව කාර්යයන් ආරම්භ වෙලා තියෙනවා. මේ කෙටි කාලයට පැමිණි 700ක් පමණ ඒ කොමිසම් සභාව මේ විමර්ශන ඒකකයට ලැබිලා තියෙනවා. අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් යටතේ ක්‍රියාත්මකයි. එහිඳ අපි අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවට අපි ලබා දුන් ජනවරම නැත්තම් අපිට ලබා දුන් ජනවරමේ අභිලාෂේ තේරුම් අරන් මේ කටයුතු කරන්න අපි සැදී පැහැදී සිටිනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ඔබතුමන්ට.